අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබ ගුරු කෙතරින් විද්‍යාව පාඩම ඔබට ගෙන එන්නට. අද දවසේ 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දෙන්නේ මොනරාගල අධ්‍යාපන කලාපයේ මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.
අයිබෝවන් දුවේ පුතේ, සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමටම. අද මම බලාපොරොත්තු වෙන්නේ 10 සහ 11 ශ්‍රේණිවල අපි ඉගෙනගත් විද්‍යා විෂය පාඩම්වල සුවිශේෂී තැන්, ඒ වගේම ගැටලු, ඒ වගේම දැනුම පදනම් කරගත් අපොස සාපෙල විභාගයට ප්‍රයෝජනවත් වන ආකාරයට විසිරිච්ච විෂය කරුණු ඔබ සමග සාකච්ඡා කරන්න. ඉතින් පුතේ, ඔබ ගැන ඔබ මොනවද දන්නේ? ඇතර ඔබ දක්ෂයි කියලා ඔබ හඳුනගෙන තියෙනවද මේ වෙනකොට? ඇතර ඔබ දක්ෂයි. ඔබ දක්ෂ කරන වැඩක් තමයි ඒ ලැබෙන සුළු දැනුම හරි හොඳින් අවබෝධ කරගෙන මතකේ තියාගෙන අවශ්‍ය විභාග ජයග්‍රහණය සඳහා පෙර ගමන් කිරීම. ඉතින් දුවේ පුතේ, මේ අද දවසේ සාකච්ඡා කරන විෂය කරුණු සටහන් කර ගැනීම සඳහා පොතක් පෑනක් සූදානම් කරගන්න. ඉතින් දුවේ පුතේ, අපි මුලින්ම ඔබ 11 ශ්‍රේණියේදී ඉගෙනගත් උෂ්ණත්වයේ සම්බන්ධව අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. ඔබ දන්නවා පදාර්ථ, ඝන, ද්‍රව, වායු වශයෙන් කොටස් තුනකට අපි වර්ග කරා. ඒ වගේම ඒවා අංශු වලින් සකස් වෙලා තියෙනවා කියලත් අපි ඉගෙන ගත්තා. ඉදිරියටදී උෂ්ණත්වයේ anu කුමක්ද කියලා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ පිළිතුරු දෙයි. ඔබට බලන්න මතක් කරලා, වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල පවතින මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමක් විදියට තමයි අපි උෂ්ණත්වයේ අර්ථ දැක්වේ. ඒ වගේම දුවේ පුතේ, උෂ්ණත්වයේ මැනීමට අපි ඒකක විදියට භාවිතා කරේ සෙල්සියස් අංශක, ඒ වගේම ෆැරන්හයිට් අංශක, කෙල්වින් අංශක විදියට. එතකොට අපි දන්නවා උෂ්ණත්වයේ මැනීම සඳහා භාවිතා කරන අන්තර්ජාතික ඒකකය කෙල්වින් කියන එක. සෙල්සියස් පරිමාණයයි කෙල්වින් පරිමාණයයි සැලකුවම අපි දන්න තියරි කොටසක් තමයි සෙල්සියස් බිඳුවේදී කෙල්වින් පරිමාණය දැක්වෙන්නේ 273.15 විදියට. ඉතින් දුවේ, ඔබේ ප්‍රශ්න පත්‍රයේ සෙල්සියස් 10ක් කෙල්වින් වලින් ප්‍රකාශ කරන්න වුණොත්, එහෙම ප්‍රකාශ කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට කරන්න තියෙන්නේ සෙල්සියස් 10 273.15ට එකතු කරන එක. එතකොට ඔබ දන්නවා 273.15ට එකතු කරාම 283.15 කෙල්වින් එනවා කියලා. එතකොට සෙල්සියස් පරිමාණයේ අගයක් දුන්නම අපි කෙල්වින් වලට හරවන්න නම් අපි හැමතිස්සෙම 273.15ට ඒ අගය එකතු කළ යුතුයි කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම අපිට කෙල්වින් වලින් ප්‍රශ්නයක් අහලා තිබුණොත්, අපි දැන් මේ විදිහට උදාහරණයක් කෙල්වින් 373.15 කියලා සෙල්සියස් වලින් කීයද කියලා ඇහුවොත් ඔබ මොකද කරන්න ඕනේ? ඔබ කරන්න ඕනේ 373.15න් 273.15 අඩු කරන එක. ඒතර ඔබට පැහැදිලි වෙනකොට සෙල්සියස් 30ක් ලැබෙනවා පිළිතුරු වශයෙන්. ඒතර කෙල්වින් අගයක් දීලා තිබුණොත් ඔබ කරන්න ඕනේ සෙල්සියස් වලට පරිවර්තනය කරන්න 273.15 අඩු කරන එක. එතකොට නිවැරදි පිළිතුරු ඔබට ලැබෙනවා සෙල්සියස් වලින්. උදාහරණයක් විදියට අපි මෙහෙම ගමු, සෙල්සියස් 27 කෙල්වින් වලින් කීයද කියලා ඇහුවොත්, සෙල්සියස් 27 එහෙනම් අපි එකතු කරනවා 273ටනේ. 27 273ට එකතු කරාම 310. ආසන්න වශයෙන් අපි ගමු 0.15 අයින් කරලා 273 වශයෙන්. තව ප්‍රශ්නයක් බලමු අපි. සෙල්සියස් -10 කෙල්වින් වලින් කීයද කියලා. -10. ඉතල ධන 10ක් නේ තිබුණේ. දැන් -10ක් ආවොත් ඔගොල්ලෝ කරන්න ඕනේ මතක තියාගන්න ඕනේ කෙල්වින් පරිමාණයේ 273න් ඔගොල්ලෝ 10ක් අඩු කරන්න ඕනේ. එහෙම අඩු කරාම අපි දන්නවා 263යි ඉන්නේ. දසම ගණන කියන්නේ නැතුව සැලකුවොත් අපිට ලැබිලා තියෙනවා හිතන්න කෙල්වින් 300 අපිට සෙල්සියස් වලින් කීයද කියලා අහන්න පුළුවන්. අපි මොකද කරන්න ඕනේ? කෙල්වින් 300ෙන් අඩු කරනවා 273ක්. එතකොට ලැබෙනවා සෙල්සියස් 27ක්. ඉන්දුවිපති මේ ආකාරයේ කෙටි ක්‍රම පාවිච්චි කිරීම තුළින් ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයේට පිළිතුරු ලියවීමට ඔබට කිසිම අපහසුයක් දැනෙන්නේ නැහැ ඇත්තටම. අපි තවත් වෙනත් ගැටලුවක් සලකලා බලමු. ජලයේ කිලෝග්‍රෑම් 3ක උෂ්ණත්වය කෙල්වින් 20කින් නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. ජලයේ විශිෂ්ට තාපදාර්ථාවය කෙල්විනේට කිලෝග්‍රෑමට ජූල් 4200යි කියලා ප්‍රශ්නේ දීලා තිබුණොත් ඔබට මතක ඇති, ඔබට උගන්වලා ඇති යම් ද්‍රව්‍යයක් ඇල්මිනියම් වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්, තඹ වෙන්න පුළුවන්, භූමි තෙල් වෙන්න පුළුවන් කිසියම් ද්‍රව්‍යයක් කට තාපය ලබා ගන්න ප්‍රමාණය සහ ඒ සිසිල් වීමේදී පිටකන තාප ප්‍රමාණය සෙවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ගණනය කිරීම සඳහා අපි සමීකරණයක් ගොඩනැගුවා. ඒක තමයි අවශ්‍ය තාප ප්‍රමාණය සමානයි MC තීටා. එතකොට M කියන්නේ ස්කන්ධය ඒ ද්‍රව්‍යයේ. එතකොට එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපදාර්ථාවයේ C ලෙසත් උස්සත වෙනස තීටා ලෙසත් අපි යොදාගත්තා. විශිෂ්ට තාපදාර්ථාවය කියන්නේ මොකද්ද කියලා ඔබ ඉගෙනගෙන තියෙනවනේ. C කියන්නේ විශිෂ්ට තාපදාර්ථාවය. එතකොට විශිෂ්ට තාපදාර්ථාවය කියන්නේ යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ දාන්න ඕන තාප ප්‍රමාණය තමයි විශිෂ්ට තාපදාර්ථාවය ලෙස සැලකෙන්නේ. ඉතින් ජලයේ විශිෂ්ට තාපදාර්ථාවේ 4200යි. ඉතින් අපි බලමු ආදේශ කළා තාප ප්‍රමාණය සමාන MC තීටා වලට දැම්මොත් M ගැටලුවේ තියෙන්නේ කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක්. එහෙනම් 3 වැඩි කිරීම විශිෂ්ට තාපදාර්ථාවේ 4200යි. වැඩි කිරීම උෂ්ණත්ව වෙනස දීලා තිනවා. එතකොට 20යි. අගයන් 3ම වැඩි කළ විට ඔබට එනවා 3 වැඩි කිරීම 4200 වැඩි කිරීම 20. එතකොට 252000ක් එනවා ජූල්. දිනුවෙපති ඕනම ද්‍රව්‍යයක ස්කන්ධයේ දීලා තිබුණොත් ඒ වගේම විශිෂ්ට තාපදාර්ථාවේ ද්‍රව්‍ය විශිෂ්ට තාපදාර්ථාවය දීලා තිබුණොත් ඒ වගේම උස්සත්ව වෙනස ඍජුවම දෙන්නත් පුළුවන් ආගේ විදිහට. නැත්නම් අපි සෙන්ටිග්‍රාස් එක 30 සිට 100 දක්වා උස්සතිය ඉහළ නැංගුවා කිව්වොත් අපි උස්සත්ව වෙනස හොයා ගන්න වෙනවා. 100ෙන් 30ක් අඩු කරන්න ඕනේ. එතකොට 70යි. ඒ විදිහට හොයාගෙන තාප ප්‍රමාණය සමාන MC තීටා කියන සමීකරණය යොදාගෙන අපිට පුළුවන් ඕනම ගැටලුවක් විසඳන්න. ඉතින් ඒකෙන් අපි හොයාගන්න ඒ ද්‍රව්‍යයට ලැබුණු තාප ප්‍රමාණය හෝ ඉවත් වුණු සිසිල් වීමේදී ඉවත් වුණු පිට වුණු තාප ප්‍රමාණය. ඉතින් අපි දැන් බලමු නිවසේ භාවිතා කරන විදුලි උපකරණ කීපයක් පිළිබඳව. අපි දන්නවා විදුලි උපකරණ විදියට අපි පාවිච්චි කරන්නේ විදුලි පාංග කියලා කියන බල්බය. අපි දන්නවා බල්බේ සටහන් කරලා තියෙනවා W අගයක්, CIW, 60W, 75W. ඒ වොට් කියලා කියන්නේ අපි ඒ අගයට කියන්නේ වොට් CI, වොට් 60යි, වොට් 75යි. මේ පෙන්වන්නේ දුවේ පුතේ ක්ෂමතාවේ පවර් එක. දැන් ජවය කියලා අපි කියනවා. දැන් ඉල්ලුම් තාපකයක තියෙන්න පුළුවන් 750යි වොට්. වොට් 750යි. විදුලි ස්ත්‍රික්කයක තියෙන්න පුළුවන් වොට් 1000. ඒ වගේම අපි ඔබගොල්ලෝ අහලා තියෙනවා රයිස් කුකර්, ඒ කියන්නේ බත් පිසිනය, ඒ වගේම අවන් එක, ඒ කියන්නේ විදුලි පෝර්ණු වගේ උපකරණත් ඔබ නිරීක්ෂණය කරලා බලන්න විදුලි උපකරණ වල ඔය ක්ෂමතාවේ සටහන් වෙලා තියෙනවා. ඉතින් මොකද්ද පුතේ මේ ක්ෂමතාවය කියලා කියන්නේ? අපි දන්න විදුලි බල්බේක වොට් 100යි කියලා ගහලා තිබුණොත් ඒකේ තේරුම තමයි එම බල්බේ විදුලි සැපයීමට සම්බන්ධ කළාම තප්පර 1කදී පිටකරන ශක්ති ප්‍රමාණය ජූල් 100යි කියන එක. තප්පර 1කදී ඒකක කාලයකදී එම උපකරණයෙන් පිටකරන ශක්ති ප්‍රමාණය අපි පැහැදිලි කරනවා ක්ෂමතාවේ විදිහට. තව විදිහට කියනවා නම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයේ ක්ෂමතාව විදියට සලකනවා. එහෙනම් ඔබ දන්නවා මේ what අගෙන් පෙන්වන්නේ ක්ෂමතාවය කියලා. අපි ක්ෂමතාවයට ඉංග්‍රීසියෙන් කියන්නේ power කියන ඉංග්‍රීසි වචනේ. එතකොට ඒකේ P අකුර තමයි සංකේතයක් විදියට පාවිච්චි කරන්නේ. යම් විදුලි උපකරණයක් හරහා V විභවාන්තරයක් යටතේ I ධාරාවක් ගලා යන විට ක්ෂමතාවය හෙවත් ශක්ති උත්සර්ජන ශීඝ්‍රතාවය අපි P ලෙස ගත්තොත් අපිට පුළුවන් සමීකරණයක් ගොඩනගා ගන්න P සමානයි VI. ඉතින් මේ සමීකරණයේ ආශ්‍රයෙන් අපිට ගැටළු විභාග ප්‍රශ්න පත්‍රය හමු වෙනවා. අපි බලමු අභ්‍යාසයක් විදියට ජලය රත් කර ගැනීම සඳහා යොදා ගන්නා ගිලුම් තාපකය හීටර් කියලා කියන්නේ. ගිලුම් තාපකයට 230 V විභවාන්තරයේ 230 V ඒ කියන්නේ වෝල්ටීතාවක් ලබා දුන් විට ඒ හරහා ගමන් කරන ධාරාව ඇම්පියර් පහක් නම් ගිලුම් තාපකයේ ක්ෂමතාවයේ සොයන්. අපි දන්න සමීකරණයක් ගොඩනැගුවා P සමානයි V I කියලා. P කියන්නේ ක්ෂමතාවය, V කියන්නේ විභවාන්තරය, I කියන්නේ ධාරාව. අපි දන්නවා දැන් V 230 ආදේශ කරා වැඩි කිරීම, I කියන්නේ 5යි. එතකොට ඒ අගයන් දෙක වැඩි කරාම එනවා 230 වැඩි කිරීම 5 1150යි W. ඒ කියන්නේ what 1150ක්. මේ වගේ ගැටළු පෙළ පොතේ සටහන් වල තියෙනවා. ගැටළු කීපයක් විසඳන්න ඔබ උත්සාහ කරන්න ඕනි. P සමානයි VI සමීකරණය සැලකුවම එතකොට ක්ෂමතාවේ P ක්ෂමතාවය කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා මේ සමීකරණේ. ඔයගොල්ලෝ බලන්න විභවාන්තරයේ සහ ධාරාව. අපිට දුවේ පුතේ මෙහෙම හොයන්න පුළුවන්. ක්ෂමතාවයක් දීලා විභවාන්තරයක් දුන්නොත් අපිට ධාරාව හොයන්න දෙනවා. ධාරාවයි විභවාන්තරය දුන්නොත් අපිට ක්ෂමතාවය හොයන්නත් පුළුවන්. ඒ වගේම ධාරාවයි ක්ෂමතාවයයි දුන්නොත් විභවාන්තරයත් හොයන්න පුළුවන්. විභවාන්තරයයි ක්ෂමතාවයයි දුන්නොත් අපිට ධාරාව හොයන්නත් පුළුවන් කියන එක ඔබට වටහා ගන්න වෙනවා. ගණිත ගැටළුවේ තියෙන සාධක හොඳින් වටහා ගැනීම තුළින් අපිට ඒ ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරු සපයන්න පුළුවන්. තවත් ගැටලුවක් අපි සලකලා බලමු දුවේ පුතේ. ඒකක කාලයකදී වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය, අපි විද්‍යුත් උපකරණ ගැන කතා කරේ, ප්‍රමාණය P වන විට T කාලයකදී ඔගොල්ලෝ දන්නවා රයවත් පිසිනය, එතකොට ගිලුම් තාපකයේ වගේ උපකරණ එකපාරම තියලා අපිට ඒ ක්‍රියාව කරගන්න බෑ. ක්‍රියාවලිය කාලයක් ගත වෙනවා. එතකොට ඒකක කාලයකදී වැයෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය P වන විට T කාලයකදී වැයෙන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය අපිට සමීකරණයකින් පෙන්වන්න PT කියලා. එතකොට වැයෙන මුළු ශක්ති ප්‍රමාණය අපි සංකේතයක් විදියට E කියලා ගන්නවා. E capital E. එතකොට වැයෙන මුළු ශක්ති ප්‍රමාණය සමානයි E සමානයි PT කියලා සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. දැන් අපි බලමු අභ්‍යාසයක්. සූත්‍රිකා බල්බයක ක්ෂමතාවය වොට් 100ක් වේ. මෙම බල්බය මිනිත්තු 3ක් දල්වා තැබූ විට වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය සොයන්. ඔගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් බලන්න කරුණු මොනවද තියෙන්නේ කියලා. වොට් අගේ දීලා තියෙනවා. ඒ කියන්නේ P දීලා තියෙනවා. මිනිත්තු ගාන දීලා තියෙනවා. කාලය T. එතකොට එහෙනම් අපිට අනිවාර්යයෙන්ම භාවිතා කරන සමීකරණේ E සමානයි PT කියන සමීකරණේ. E සමානයි PT. E තමයි හොයන්න තියෙන්නේ. P මොකද්ද? ක්ෂමතාවේ 100යි වැඩි කිරීම මිනිත්තු වලින් දීලා තිබුණොත් අපි අනිවාර්යයෙන්ම තප්පර කරගන්න ඕනි. අපි දන්නවා මිනිත්තුකට තප්පර 60ක් තියෙනවා. එහෙනම් 3 වැඩි කිරීම 60. 100 වැඩි කිරීම 3 වැඩි කිරීම 60. සුළු කරාම ජූල් 18000ක් පිළිතුරු විදිහට අපිට ලැබෙනවා. අපි සඳහන් කරපු V සමානයි PT යන සමීකරණේ P සමානයි VI කියලා අපි ගත්තානේ. ක්ෂමතාවය සමානයි විභවාන්තරය වැඩි කිරීම ධාරාව. ඒ නිසා E සමානයි PT සමීකරණේ P වෙනුවට VI ආදේශ කළ විට අපි දන්නවා E සමානයි VIT කියලා සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. මොකද්ද? විද්‍යුත් උපකරණයේ පිටවන මුළු ශක්ති ප්‍රමාණය E කියලා ගත්තොත් E සමානයි V I T. ඒ කියන්නේ විභවාන්තරයේ වැඩි කිරීම, ධාරා වැඩි කිරීම, කාලය. එතකොට මේ සමීකරණේ භාවිතා කරලත් අපිට ගැටළු විසඳන්න පුළුවන්. අපි අභ්‍යාසයක් සලකලා බලමු. යම් විද්‍යුත් උපකරණයකට 230ක වෝල්ටීතාවක් ලැබෙන විට, විභවාන්තරයක් ලැබෙන විට ඒ තුලින් ගලා යන ධාරාව ඇම්පියර් 3ක් නම් එම උපකරණය මිනිත්තු 10ක් විදුලි සැපයුම සම්බන්ධ කර තැබුවේ නම් වැය වෙන විදුලි ශක්ති ප්‍රමාණය ගණනය කරන්න කියලා ප්‍රශ්නය එන්න පුළුවන්. ඒතර අපි පාවිච්චි කරනවා හොයා ගන්නව කරුණු ධාරාව තියෙනවා 3යි A. එතකොට විභවාන්තරයේ දීලා තියෙන 230යි කාලයක් දීලා තියෙන මිනිත්තු 10යි. එහෙනම් අපි දන්නවා E සමානයි VIT කියන සමීකරණය පාවිච්චි කරලා මේ ගැටලුව විසඳන්න පුළුවන් කියලා. ඉතින් ආදේශ කළ බැලුවොත් E සමානයි V කියන්නේ 230යි වැඩි කිරීම, I කියන්නේ 3යි ඇම්පියර් වැඩි කිරීම, කාලය 10යි. හැබැයි මිනිත්තු වලින් තියෙන නිසා අපි එක තප්පර කරගන්නවා. තප්පර 60න් වැඩි කරනවා. එහෙනම් වැඩි කරාම ශක්ති ප්‍රමාණයයි ජූල් කියන එකකේ ඉන්නේ. වැඩි කරාම අපිට එනවා 414,000 ජූල්. වැඩි කළා බලන්න ඕනේ. අපි කිව්වනේ අපි කතා කරන්නේ විසිරිච්ච දැනුම කියලා. අපි දැන් විදුලි මීටරය ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. ඔගොල්ලෝ නිවසේ තියෙන විදුලි උපාංග විශේෂයෙන් දැනගන්න ඕනේ විභාගයට එන විදුලි උපාංග පහක් සම්බන්ධව. මතකද බලන්න. අදිධාරා පරිපථ බිඳේට තමයි සේවා රැහෙනින් සේවා රැහෙන ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. එතකොට ඊළඟට අදිධාරා පරිපථ බිඳේෙන් පස්සේ ඔයගොල්ලෝ අර කටවුට් එක කියලා කියන්නේ. ඒකට තමයි මුලින්ම සේවා රැහෙන හරහා විදුලිය දෙන්නේ. දෙවනුව යනවා විදුලි මීටරයට. දෙවනුව යනවා වෙන් කරන්නේ නැත්නම් මේන් ස්විච් ප්‍රධාන ස්විචයට යනවා. හතරවෙනියට යන්නේ ශේෂ ධාරා පරිපථ බිඳේට. පැන්නුම් ස්විච් එක කියලා කියන්නේ ට්‍රිප් ස්විච්. RCCB කියලා කියනවා. ඒතර පස්සෙන එක තමයි සිඟිති පරිපථ බිඳිනේ MCB කියලා කියනවා. මේකේ මම මේ ගැටලුවට යොදාගන්නේ විදුලි මීටරය. අපි දන්නවා විදුලි මීටරයේ කාර්යය මොකද්ද කියලා. නිවස තුල භාවිතාවන පරිභෝජනය කරන විදුලි ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය kWh වලින් සටහන් කිරීම තමයි කරන්නේ. ඒතර කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ අපි දන්නවා වොට් 1000 කියලා ගහලා තියෙන ක්ෂමතාවයේ වොට් 1000 කියලා තියෙන උපකරණයක් පැයක් තුල විදුලියට සම්බන්ධ කළ තැබූ විට වැය වෙන විදුලි ශක්ති ප්‍රමාණය අපි හඳුන්වන්නේ කිලෝවොට් පැය එකක් ලෙස. සමහර විට ඔබට ගැටලු වෙන්න පුළුවන් නිවසේ භාවිතා කරන විදුලි උපකරණ කීපයක ක්ෂමතාවයේ වොට්ටාගයන් ටික දීලා කාලය දීලා පැය ගණන් හොයලා පැය අපිට හොයන්න එන්න පුළුවන් විදුලි උපකරණ කීපයක් දීලා වොට්ටාගයක් දීලා ඒ වගේම පැය ගණනක් දීලා අපිට කිව්වොත් එහෙම ඒ කාලය තුල භාවිතා කරපු කාලය තුල කොච්චර කිලෝවොට් පැය ගණනක් වැය වුණාද කියලා හොයන්න කියලා આવොත් ඔගලට පාවිච්චි කරන්න වෙන සමීකරණයක් කිලෝවොට් පැය ගන්න හොයන සමීකරණයේ විදිහට අපි පාවිච්චි කරන්නේ කිලෝවොට් පැය ගන්න සමානයි වොට් ගණන වැඩි කරනවා පැය ගණනේ බෙදනවා 1000. එයිමයි මේ සමීකරණේ භාවිතා කරලා තමයි ඔය වගේ ගැටලුවක් අපි හොයන්නේ. අපි එක උපකරණයක් අරන් බලමු. අභ්‍යාසයක් ඉදිරිය සැලකුවොත් ඔන්න වොට් 2000 ක්ෂමතාවයේ වොට් 2000ක් වන විදුලි පෝරණුවක් ඒ කියන්නේ අවන් එකක් පැය එකක් භාවිතා කළ විට දැන් විදුලි පෝරණුව පාවිච්චි කරන කේක් හදන්න නේද? ඔයගොල්ලෝ දන්නවා විශාල වශයෙන් විවිධ ආහාර වර්ග පුළුස්සා ගැනීම සඳහා තමයි පාවිච්චි කරන්නේ. එතකොට වොට් 2000 ක්ෂමතාවකින් යුත් විදුලි පෝරණුවක් පැය එකක් භාවිතා කළ විට වැය වෙන විදුලි ඒකක ප්‍රමාණය කිලෝවොට් පැය වලින් සොයන එමවත් ඔගොල්ලෝ සමීකරණේ පාවිච්චි කරන්නේ පිලෝට් පැය ගන්න සමානයි වොට් ගන්න වැඩි කිරීම පැය ගන්න බෙදීම 1000 කියලා ලියලා වොට් ගන්න ලියන්න 2000 නේ 2000 වැඩි කිරීම පැය ගන්න කියද 1යි එහෙනම් 2000 වැඩි කරනවා 1ෙන් බෙදනවා 1000 එතකොට ඉන්නේ කිලෝවොට් පැය 2යි අපි දැන් ජීවවිද්‍යා ප්‍රශ්නයක් සාකච්ඡා කරමු ඔන විභාජක පටක ඔගොල්ලෝ අහලා තියෙනවා මේ ශාක පටක විශේෂයක් කියලා. ඔගොල්ලෝ දන්නව පටකයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්ත මතකද? ජීවී දේහය තුළ අන්තර්ගත එවගේ පොදු සම්භාවයක් තියෙන යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට සකස් වුණු සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වුවා. ඔබට මතක ඇති ඒ වගේම අපි සත්ව පටක වෙනම ඉගෙන ගත්තා, ශාක පටක වෙනම ඉගෙන ගත්තා. එතකොට ශාක පටක අපි වර්ගීකරණයක් කරා, මතක ඇති බලන්න මතක් කරලා, ශාක පටක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා, විභාජක පටක සහ ස්ථීර පටක කියලා. එතකොට විභාජක පටක අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක සහ පාර්ශ්වික විභාජක වශයෙන් කොටස් තුනකට අපි වර්ග කරා. ඒ වගේම ස්ථීර පටක වර්ග දෙකකට වර්ග කරා, සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක වශයෙන්. සරල ස්ථීර පටක අපි වර්ග කරා කොටස් තුනකට, මෘදු උස්තර, දුඩස්තර සහ ස්ථූල කෝණාස්තර පටක වශයෙන්. ස්ථීර පටක වර්ග දෙකයි සෛලම සහ ප්ලෝයම කියලා. ඉතින් මේ විභාජක පටක වල ලක්ෂණ විදිහට අපි ඉගෙන ගත්තේ මතක් කරලා බලන්න, ඕගොල්ලෝ මතක් කරනොත් බලන්න. සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වේ. මේ අග්‍රස්තයේ තියෙනවනේ නේද, ගහක ප්‍රධාන කඳත් එක්ක මුදුනේ තියෙන අග්‍රස්තයේ නේද, ඊටවස්තේ ඊට මදක් පහලින් අන්තරස්ත විභාජක තියෙනවා. ඒ වගේම පාර්ශ්වික විභාජක ලීයට දෙපැත්තේ පීරලා තියෙනවා. ඒතර මේ විභාජක පටක පොදුවේ සැලකලා බැලුවොත් සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වේ. ඒ වගේම අන්තර සෛලී අවකාශ සෛල අතර අන්තර සෛලී අවකාශ තියෙන පීඨන. ඒ වගේම සෛලවල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් පිහිටන. ඒ වගේම විශාල මධ්‍ය රික්තකයක් නැහැ. අපි දන්න සාමාන්‍ය මෝරච්ච කොටස්වල තියෙන සෛලවල මධ්‍ය රික්තකේ විශාලව තියෙනවා. කුඩා රික්තක තියෙන්න පුළුවන්. ඒ වගේම හරිතලව පිහිටන්නේ නැහැ. හරිතලව කියන්නේ හරිත අප්පද අඩංගු. හරිතලව පිහිටන්නේ නැහැ. නිසා ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ විභාජක පටකවල. ඒක විශේෂ කාරණයක්. ඒ වගේම සෛල නිෂ්පාදනයේ බහුල නිසා ශක්තිය නිපදවන්න අවශ්‍යයි. ශක්තිය නිපදවන්න අපි දන්නවා මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඒ විභාජක පටකවල පිහිටනවා. දැන් අග්‍රස්ත විභාජකයේ පටකේ කාර්යයක් විදිහට අපි දකින්නේ ශාකයේ උසින් වැඩි වෙන, දැන් ශාක උස යනවනේ නේද, උසින් වැඩි වෙන ඔය අග්‍රස්ත විභාජකයේ සෛල නිසා. ඒ වගේම අන්තරස්ත විභාජක පටකේ කාර්ය විදිහට පර්වවල දිග වැඩි වීම. ඒ වගේම පාර්ශ්වික විභාජකයේ කාර්යයක් විදිහට අපි ගන්නෙ කඳේ මහත වැඩි වීම. ඔයගොල්ලෝ දන්නවා පාර්ශ්වික විභාජක පටකය කියන එක විශේෂයි නේද? ඔගොල්ලන්ට දීලා ඇති උදාහරණයක් පාර්ශ්වික විභාජක පටකයකට උදාහරණයක් කියන්න කිව්වොත් ඔගොල්ලෝ කියන්නේ කැම්බියම කියලා. ඒතර කැම්බියම පිහිටන්නේ ලීයට පිටින්. ලීය කියන්නේ සෛලම. ඊට පස්සේ ලීයට පිටින් තමයි කැම්බියම පිහිටන්නේ. ඊට පස්සේ පිහිටනවා ෆ්ලෝයම නේද? එතකොට මේ කැම්බියම නිසා අපි දන්නවා කඳ මහතින් වැඩි වෙනවා. ඔගොල්ලෝ දන්නවා ඒක බීජ සහ දීබීජ කියලා අපි සපුෂ්ප ශාක වර්ග දෙකකට බෙදනවා. එතකොට ඒක බීජවල කැම්බියමක් පිහිටන්නේ නැහැ. නිසා කඳ මහත් වීමක් සිදු වෙන්නේ නැහැ කියලා ඔගොල්ලෝ ගුරුතුමා ඔබලට කියලා දීලා ඇති. ඒ වගේම දීබීජ පත්‍රී ශාකවල කඳ මහත් වීමක් සිදු වෙන්නේ පාර්ශ්වික විභාජක පටකයක් වන කැම්බියම පිහිටන නිසා. ඉතින් ඔබ ඒක හොඳින් මතක තියාගන්න. දීබීජ පත්‍රී ශාකවල ලක්ෂණත් ඔගොල්ලෝ ඉගෙන ගත්තා. කඳ අතු වලට බෙදෙනවා, පත්‍ර පළල් නාටි ජාලාභ නාටි විනිසයක් තියෙනවා, මුදුන් මුල පාර්ශික මුල් කියලා මුල් වර්ගයක් තියෙනවා නේද, පෙති හතරක් හෝ පහක් පහේ ගුණාකාර වශයෙන් මල් පෙති පිහිටනවා. ඔය විදිහට අපි ඉගෙන ගත්තා. ඒතර ඒව ඒ කියන ශාකවල කැම්බියම පිහිනනවා. දී බීජපත්ති ශාකවල කැම්බියම පිහිනනවා. ඉතින් කඳ මහතින් වැඩි වෙනවා. ඒ වගේම ඒක බීජපත්ති වල පත්‍ර දිගටි සමාන්තර නාටි විනිසයක් තියෙන්නේ පෙති තුනක් හෝ තුනේ ගුණාකාර ත්‍රියංක පුෂ්ප දරනවා කියලා නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ. ඒ වගේම තන්තු මුල් පිහිටනවා කියලාත් ඉගෙන ගත්තා නේ. ඒ ශාකවල කඳ මහත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වගේ කැම්බියමක් පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ පාර්ශ්වික විභාජක පටක නැහැ. අභ්‍යාසයක් බලමු අපි මේ විෂය කරුණු ටිකෙන්. විභාජක පටකයක ලක්ෂණයක් නොවන්නේ එක සෛල විශාල නියස්තියක් පැවතීම, සෛලවල දෙක සෛල බිත්තියේ ඝන වී තිබීම, තුන හරිතලව නොපැවතීම. හතර මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තිබීම. එතකොට විභාජක පටකෝල නැත්තේ සෛල බිත්ති ඝනව තිබීම. අපි දැන් වෙනත් ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. ඔගලා ඉගෙන ගත්ත මතක ඇති තරංග සම්බන්ධව අපි තරංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා, යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග වශයෙන්. එතකොට යාන්ත්‍රික තරංග කිව්වේ ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය තරංග. ඒවා අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා, තීරියක් තරංග සහ අන්වයම තරංග. ඒ වගේම ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග විද්‍යුත් චුම්බක තරංග විදියට අපි වර්ග කරා. විද්‍යුත් චුම්බක තරංග විදියට රේඩියෝ තරංග, සූක්ෂම තරංග, ඒ වගේම පාරජම්බූල, දෘශ්‍යාලෝකය, ඒ වගේම ගැමා කිරණ, එක්ස් කිරණ වගේ කිරණ අපි පිළිවෙලින් මතක තියාගත්තා නම් බොහොම හොඳයි. මොකද අපිට විභාගෙදි ප්‍රශ්නයක් විදියට අහන්න පුළුවන් මේ විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණි. විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණි පිළිවෙලින් කිව්වොත් ගුවන් විදුලි තරංග, ශුද්ධ තරංග, අදෝරක්ත කිරණ, දෘශ්‍යාලෝකය, පාරජම්බූල කිරණ, එක්ස් කිරණ, ගැමා කිරණ වශයෙන් පිළිවෙලින් මතක තියාගන්න. හේතුව ගුවන් විදුලි තරංග සිට ගැමා කිරණ දක්වා පිළිවෙලින් ගමන් කරන විට ඔගොල්ලෝ දන්නවා තරංගායාමය, කියන්නේ අනුයාත ශීස් දෙයක් හෝ නිම්න දෙයක් අතර දුර ක්‍රමයෙන් අඩු වීගෙන යනවා, වගේම සංඛ්‍යාතයේ ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා. එතකොට තරංගායාමයේ වැඩි තරංගය වෙන්නේ ගුවන් විදුලි තරංගය, වගේම සංඛ්‍යාතයේ අඩු තරංගය වෙන්නේ ගුවන් විදුලි තරංග. එහෙම ක්‍රමයෙන් ගියාම ගැමා කිරණ දක්වා යනකොට සංඛ්‍යාතයේ වැඩි, තරංගායාමයේ වැඩි, තරංගායාමයේ අඩුයි. එතකොට අපිට විභාගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔය පිළිවෙල මතක තියාගත්තොත් ඔගොල්ලන්ට පුළුවන් එක නිවැරදිව පිළිතුරු සපයන්. මේ අභ්‍යාසය බලන්න පොඩ්ඩක්. තරංග සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. මාධ්‍ය අංශු චලනය වන දිශාවට ලම්බ දිශාවක ප්‍රචාරණය වන තරංග අන්වයම තරංග නම් වේ. ඝන ද්‍රව්‍යයක් තුලින් උපරිම ප්‍රවේගයකින් ධ්වනිය ප්‍රචාරණය වේ. ප්‍රචාරණය සඳහා, ඊළඟ කරුණ, ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංග යාන්ත්‍රික තරංග නම් වේ. තාප තරංග විද්‍යුත් චුම්බක තරංග විශේෂයකි. දැන් අපි එකින් එක සලකලා බලමු. මාධ්‍යාංශු චලනය වන දිශාවට ලම්බ දිශාවකට ප්‍රචාරණය වන තරංග අපි හඳුන්වන්නේ තීරියක් තරංග ලෙස, අන්වයම තරංග නෙවෙයි. එතකොට අන්වයම තරංග කියලා කියන්නේ මාධ්‍යාංශු චලනය වන දිශාවට සමාන්තර දිශාවක් ඔස්සේ චලනය වෙනව නම්, තරංගේ ගමන් කරනව නම් අපි කියන එක අන්වයම තරංග කියලා. ඝන ද්‍රව්‍ය, ඒ වගේම ද්‍රව සහ වායු ගත්තොත් එම ධ්වනිය ගමන් කරන වේගයේ වැඩිම ද්‍රව්‍ය වෙන්නේ ඝන ද්‍රව්‍ය. දෙවනුව ද්‍රව, තුන්වනුව වායු විදිහට අපි ගන්නෙ. ඒතර ඝන ද්‍රව්‍යයක් තුලින් සාමාන්‍යයෙන් තප්පරයට මීටර් 5000ක වගේ වේගයකින් ධ්වනිය ගමන් කරනවා. ඒ වගේම ද්‍රවයක් තුලින් 1400ක් වගේ තප්පරයට මීටර් ගමන් කරනවා, වගේම වායු තුලින් 330ක් වගේ තප්පරයට මීට 330ක් වගේ වේගයෙන් තමයි ගමන් කරන්නේ. එහෙනම් ඝන ද්‍රව්‍ය තුලින් උපරිම වේගයකින් ධ්වනිය ප්‍රචාරණය වේ කියන එක නිවැරදි. ඊළඟ කාරණේ සැලකුවොත් ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංග යාන්ත්‍රික තරංග වේ, ඒකත් නිවැරදි නේද? තාප තරංග විද්‍යුත් චුම්බක තරංග විශේෂයකි, ඒකත් නිවැරදි. එතකොට අපි පළවෙනි කාරණේ තමයි මාධ්‍යාංශු චලනය වන දිශාවට ලම්බ දිශාවක් ඔස්සේ ප්‍රචාරණය තරංග අන්වයම තරංග කියන එක වැරදි. අපි දැන් තවත් ප්‍රශ්නයක් සලකලා බලමු. ප්‍රවේණි විද්‍යාව සම්බන්ධ අර්ථ දැක්වීම් කීපයක් පහත දැක්වේ. අපි ඒකේ පළවෙනි කාරණය, එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ආවේනික ලක්ෂණ ගෙන යන සාධක ජාන ලෙස හැඳින්වේ. ඒක නිවැරදි. කිසියම් ලක්ෂණයක් සඳහා වග කියන ඥාන යුගල දක්වන ප්‍රකාශය එම ජීවියාගේ ඥාන ප්‍රකාශය ලෙස හැඳින්වෙනවා. එක් ලක්ෂණයක් සඳහා අපි දන්න ඥාන යුගලයක් යෙදෙන ප්‍රවේණ විද්‍යාව ඉගෙන ගන්නකොට ඔගොල්ලෝ ඉගෙන ගන්න. ඒකට කියන්නේ ඥාන ප්‍රකාශය කියලා. ඒ වගේම ඊළඟ කාරණේ, එකම වර්ණ දේහ මත පිහිටන ස්වාධීනව වියුක්ත වන, වෙන් වෙනවා කියන අදහස ස්වාධීන වියුක්ත වන ජාන ප්‍රතිබද්ධ ජාන ලෙස හඳුන්වයි. එකත් නිවැරදි. අපි අහන් නිහස ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා. එතකොට ඒ PQR කියලා තමයි ප්‍රකාශ තුන දෙල් තියෙන. එතකොට තුනම නිවැරදි විදිහටයි අපි පිළිතුර තෝරගන්න ඕනේ. ඔගොල්ලෝ මතකද නිව්ටන්ගේ තෙවන නියමය? සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇති වේ. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන්නේ බල දෙකක් කියලා ඔගොල්ලෝ දන්නවා. දැන් උදාහරණයක් විදිහට අපි දියේ පීනනකොට අපි අත් දෙකෙන් ජලය මත යොදන තල්ලුව, يعني බලය අපි කියනවා ක්‍රියාව කියලා. ඒතර ජලයේ ශාරීරික මත බලයක් යොදනෝනේ. ඒ බලයට අපි කියනවා ප්‍රතික්‍රියාව කියලා. ක්‍රියාව අපි අර්ථ දක්වන්නේ යම් වස්තුවක් මගින් තවත් වස්තුවක් මත යෙදෙන බලයේ විදියට. යම් වස්තුවක් මගින් තවත් වස්තුවක් මත යෙදෙන බලය. අතෙන් ජලය මත යෙදෙන බලය ක්‍රියාව. ප්‍රතික්‍රියාව අපි අර්ථ දක්වන්නේ දෙවන වස්තුව මගින්, ඒ කියන්නේ ජලය මගින් පළමු වස්තුව මත යෙදෙන බලය. ඒ කියන්නේ මිනිසා මත යෙදෙන බලය අපි වගේ. උදාහරණයක් විදියට තව උදාහරණයක් අපි සලකලා බලමු. බැලුනයක් වාතයේ පුරවලා අපි අතහැරියොත් ක්‍රියාව විදියට බැලුනේ මගින් වාතාණු පහළට තල්ලු වීම තමයි හඳුනගන්න ඕනේ. ඒ වගේ ප්‍රතික්‍රියාව වාතාණු මගින් බැලුනේ ඉහළට තල්ලු කිරීම තමයි ප්‍රතික්‍රියාව විදියට ගන්න ඕනේ. දැන් මේ ගැටලුව බලන්නකෝ. ඔරුවක් පැදීමේදී හබලෙන් දිය මත බලයක් යොදා ඔරුව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය කිරීමට සිදු කරයි. චලනය සිදු කිරීම සිදු කරයි. මෙහිදී ක්‍රියාත්මක ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව සම්බන්ධ ප්‍රකාශ කිපයක් පහත දැක්වේ. ඔන ඒ ක්‍රියාව හා ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමානයි. හරි, ඒ පිළිතුර නිවැරදි. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි විශාලත්වයෙන් සමානයි. නිව්ටන් 10ක බලයක් ක්‍රියාව තිබුණොත් ප්‍රතික්‍රියාව 10 කියන අදහසනේ කියන්නේ නේද? එතන B ක්‍රියාව හා ප්‍රතික්‍රියාව දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරිනේ, දෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට යන එකක් නිවැරදි. C ක්‍රියාව හා ප්‍රතික්‍රියාව එකම රේඛාවක ක්‍රියා කරයි. එකත් නිවැරදි පිළිතුරක්. D පිළිතුර ක්‍රියාවෙන් ප්‍රතික්‍රියාව දෙගුණයක් වේ. අන්න ඒක වැරදි උත්තරයක්. අපි අහනවා මේ ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ කියලා. මොකද්ද කියලා. එතකොට 1 ABC අපි දන්නවා ABC තමයි නිවැරදි නේද? අපි වෙනත් ප්‍රශ්නයකට යමු. අපි දන්න ආහාර ගැන ඉගෙන ගත්තා ඔගොල්ලෝ 10ක පාඩම. ඒකදී අපි ඉගෙන ගත්තා කාබන් අඩංගු සංයෝග සහිත ආහාර තියෙනවා. අපිට කාබනික සංයෝග නේද? එතකොට ආහාරවල තියෙන කාබනික සංයෝග හතරක් ඉගෙන ගත්තා මතකද? කාබන් අඩංගු සංයෝග එකක් තමයි කාබෝහයිඩ්‍රේට්, අනිත් එක ප්‍රෝටීන්, ලිපිඩ්, නියුක්ලික් අම්ල කියලා. විදන්නෝ කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණයකුත් අපි ඉගෙන ගත්තා. කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණයේදී අපි කිව්වා මොනෝසැකරයිඩ් සරලම අණුව. මොනෝසැකරයිඩ් අණු දෙකක් එකතු වුණාම ඩයිසැකරයිඩ් කියලා ඉගෙන ගත්තා. ඩයිසැකරයිඩ් වගේම ඊට පස්සේ මොනෝසැකරයිඩ් අණු රාශියක් එකතු වුණාම රාශියක් බහු අවයවීකරණය වෙලා හැදෙන විශාල අණුවට අපි කිව්වා පොලිසැකරයිඩ් කියලා. උදාහරණ විදිහට මොනෝසැකරයිඩ් විදිහට අපි ගත්තේ මොනවද? ග්ලූකෝස්, ෆෘක්ටෝස්, ගැලැක්ටෝස් නේද? ඊළඟට අපි ඩයිසැකරයිඩ් විදිහට සැලකුවේ මොල්ටෝස්. මතකද ඔයගොල්ලන්ට? මොල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියලා නේද? ඊළඟට පොලිසැකරයිඩ් විදිහට ගත්තේ මොනවද? සෙලියුලෝස්, පිෂ්ඨය, ඒ වගේම ග්ලයිකෝජන් කියලා නේද? එතකොට ওই පිෂ්ඨය මුඛයට ගත්තොත් එහෙම පිස්ටේ අපි දන්නවා මුඛයේදී කේටේ තියෙන ටයලින් නැත්නම් කේටමේ ඇමයිලේස් කියන එන්සයිම අපි කියනවා ජෛව රසායනික උත්ප්‍රේරකයක් විදිහට තමයි සලකන්නේ ඒක. එතකොට පිස්ටය ඇමයිලේස් මගින් මොකද කරන්නේ? සරල අණුවක් මැද නැත්නම් මැද අණුවක් බවට පත් කරනවා. ඒ කියන්නේ අර්ධ වශයෙන් ජීර්ණය කරනවා මෝල්ටෝස් බවට. එනම් පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් කරනවා. ආහාර ජීර්ණයක් වෙන්නේ. දැන් පිෂ්ඨ ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛය තුලදී. ඊට පස්සේ අපි දන්නවා ග්‍රස්නිකාව ඔස්සේ අන්න ශ්‍රෝතය ඔස්සේ ක්‍රමාකුංචන ක්‍රියාවලියෙන් අන්න ශ්‍රෝතය දිගේ ආහාර ගමන් කළා, ආමාශයට ගමන් කරනවා. ආමාශයේදී පිෂ්ඨ ජීර්ණයක් වෙන්නේ නැහැ. අපි දන්නවා ආමාශික යුෂයේදී යුෂයේ පෙප්සීන් සහ රෙනින් කියලා එන්සයිම දෙකක් වෑහෙනවා. පෙප්සීන් මගින් ප්‍රෝටීන් මත ක්‍රියාත්මක වෙලා අපි දන්නවා පොලිපෙප්ටයිඩ් හැදෙනවා. එතකොට රෙනින් මගින් කෙනකාරී කුඩලමේ කිරි කැටි ගැසීමක් සිදු වෙනවා කියලා ඔගොල්ලෝ ඉගෙන ගත්තා. ඊට පස්සුව ග්‍රහණියට ඇතුළු වෙනවා. ග්‍රහණියේදී ලයිපේස්, ඇමයිලේස්, ට්‍රිප්සීන් කියලා අපි දන්නවා එන්සයිම තුනක් වැයෙනවා. ලයිපේස් මගින් ලිපිඩ, ඔගොල්ලෝ දන්නවා ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත් වෙනවා. ජීර්ණය ආරම්භ වෙන්නෙත් එතෙන්දී, ලිපිඩ ජීර්ණය සම්පූර්ණ වෙන්නෙත් එතෙන්දී. ඊට පස්සුව ඇමයිලේස් මගින් පිෂ්ඨය එතෙන්දී තමයි ජීර්ණ වෙන්නේ. නැවත පිෂ්ඨය ආයමත් ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් වෙනවා. ප්‍රෝටීන් ට්‍රිප්සීන් මගින් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඊට පස්සේ ඊළඟ කොටසේදී, ශුද්‍රාන්ත්‍රයේදී ඊළ කොටසේදී අපි දන්නවා සුක්‍රේස් වගේ එන්සයිම් මගින් ආහාර ජීර්ණ ඒ විදිහට පිළිවෙලින් ක්‍රියාත්මක කරලා යනවා. ඉතින් පිෂ්ඨය ග්ලූකෝස් බවටත්, ඒ වගේම ඔය ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවටත්, ඒ වගේම අපි දන්න ලිපිඩ ග්‍රහණයේදීම මේද අම්ල සහ ග්ලිසරෝල් බවටත් සරල අණු බවට බිඳිලා තමයි පසුව කුඩාන්ත්‍රයේදී නැත්නම් ශුද්‍රාන්ත්‍රයේදී අඟුලිකා හරහා රුධිරගත වෙන්නේ, අවශෝෂණය වෙන්නේ. ඉතින් ආර්ජීනේ ක්‍රියාවලියේදී මම සම්පූර්ණ කිව්වේ නැහැ, මොකද පොතේ ඔක සම්පූර්ණව තියෙනවා, ඉතාම සරලව තියෙනවා. කාලය ඉදිරි කරගන්න ඕන නිසා මම කෙටියෙන් ප්‍රකාශ කරේ. මම මේ ප්‍රශ්නයක් අහන්න තමයි ඔබෙන් හදන්නේ. මෙන්න බලන්න මේ ප්‍රශ්නේ, ඒ කියලා ද්‍රව්‍යයක් තියෙනවා. ඒක පෙප්සීන් කියලා ඊතලයක් දාලා ඊතලයේ උඩදිය තියෙනවා පෙප්සීන් කියලා. ඊට පස්සේ පොලිපෙප්ටයිඩ් දාලා තියෙනවා. ඊට පස්සේ නැවත ඊතලයක් දාලා B කියලා දෙල් තියෙනවා ඊතලයේ උඩ. ඊතලෙන් පස්සෙ ඇමයිනෝ අම්ල කියලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ ලියන්න තියෙන්නේ A සහ B කියන්නේ මොනවද කියලා. අපි දැන් කතා කරා ඒ ටික. A කියන්නේ මොනවද ඒකට? පෙප්සීන් මගින් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා නම් අනිවාර්යෙන් ප්‍රෝටීන් නේද? එහෙනම් A ප්‍රෝටීන්. ප්‍රෝටීන් පෙප්සීන් මගින් පොලිපෙප්ටයිඩ්. ඔන්න පොලිපෙප්ටයිඩ් ඊතලයක් ඊතලෙ උඩ B තියෙනවා, ඇමයිනෝ අම්ල කියලා තියෙනවා. එහෙනම් අපි B කියන්නේ පෙප්ටිඩේස් කියන එන්සයිමේ කියලා ඔයගොල්ලෝ පිළිතුරක් අහනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්බන්ධ ඉහත A හා B සඳහා ගැළපෙන පිළිතුර වන්නේ. එතකොට මොකද්ද? A කියන්නේ ප්‍රෝටීන්, B කියන්නේ පෙප්ටිඩේස් කියන එන්සයිමේ. තින්දු විපතේ අපි ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම මේනකොට කරලා අවසන්. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ වායුගෝලයෙන් දැන් ප්‍රභා සංශ්ලේෂණය ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ ශාක පත්‍රය තුළ, පොද හරිතප්‍රද සහිත පත්‍ර තුළ තමයි, නැත්නම් ශාක කොටස් වල තමයි ප්‍රභා සංශ්ලේෂණය සිදුවෙන්නේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණය සිදුවෙනකොට කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පූටික හරහා ලබා ගන්නවා. ඒ වගේම පසේ තියෙන ජලය මූල කේශ මගින් අවශෝෂණය කරලා සෛලම ඔස්සේ ගෙනලා පත්‍ර දක්වා ගෙනලා දෙනවා. හරිතප්‍රද එතකොට අර්ථප්පද තියෙනවා, ජලයේ තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. එතකොට සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය තමයි අපි මේ ප්‍රභා සංශ්ලේෂණ විදිහට ගන්න. අපි දන්නවා ප්‍රධාන වශයෙන් නිපදවන්නේ ග්ලූකෝස්. එතකොට පරිවහණය කරන්නේ සුක්‍රෝස් ලෙස. ඒ කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තැම්පත් කරන්නේ මුල්වල තැම්පත් කරනවා. අපි දන්නවා මඤ්ඤුක ගහේ නම් මුලයනේ, මුලේ තැම්පත් කරනවා මඤ්ඤුක අලේ කියලා අපි ගන්න. එතකොට තැම්පත් කරන පිෂ්ඨ ලෙස. එතකොට නිපදවන්නේ ප්‍රභා සංශ්ලේෂණය ග්ලූකෝස්, පරිවහණය කරන්නේ සුක්‍රෝස් ලෙස, තැම්පත් කරන්නේ පිෂ්ඨ ලෙස කියන එක හොඳින් මතක තියාගන්න ඕනේ විභාග ප්‍රශ්න වලට එනවා. එතකොට ওই සාධක වලින් අමුද්‍රව්‍ය විදිහට ගන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඒ වගේම ප්‍රධාන ඵලයේ විදිහට ගන්නේ ග්ලූකෝස්, අතුරු ඵලයේ විදිහට ගන්නේ ඔක්සිජන්. ඉතින් අපෙන් අහනවා වචන සමීකරණය. ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය වෙන්නේ ජලය, කාබන් ඩයොක්සයිඩ්, ඊතලයේ සටහන් කළා, ඊතලයේ උඩ හරිතප්පද නැත්තම් ඊට පස්සේ ඊට යටින් අපි කියනවා සූර්ය ශක්තිය. ඒ දෙක මාරුණාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ නිපදවෙනවා ග්ලූකෝස්, ඊට පස්සේ ඔක්සිජන් කියලා ලියනවා. තුලිත රසායනික සමීකරණය ඇහුවොත් ප්‍රභාසා ශ්ලේෂණයේ ඔය දෙකනේ අහන්නේ. 6යි CO2 දන 6යි H2O ඊතලේ උඩ සූර්ය ශක්තිය ඊළඟට හරිත අප්‍රද ඊළඟට C6යි H12යි O6යි ඒ වගේම දන 6යි O2 විදියට සටහන් කරන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි බලමු. ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම සම්බන්ධ අසත්‍ය ප්‍රකාශයේ තෝරන්න. ජීවින්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි. දැන් ශක්තිය ලබා දෙන ක්‍රියාවලිය මයිටොකොන්ඩ්‍රියා තුල සිදුවන ඕගොල්ලෝ අහලා තිනව ග්ලූකෝස් සහ ඔක්සිජන් එකතු වෙලා හැදෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය දන ශක්තිය. ඒ ශක්තිය තමයි අපි උදේ ඉඳලා හවස වෙනකම් කරන වැඩ ටික කරගන්නේ. ඒ වගේ නින්දෙදී ওই පද්ධති ටික ක්‍රියාත්මක වෙන්නේ තේ ශක්තිය. අපි ඒක කියන්නේ ශෛලිය ශොෂණය කියලා නේද? එතකොට එහෙනම් පළවෙනි වාක්‍යය වැරදි නේද? ජීවින්ගේ පරිවෘත්තිය කියා කියන්නේ රසායනික ප්‍රතික්‍රියා. ඒක ශෛලිය ශොෂණය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය නෑනේ. ආහාර නිපදවන ක්‍රියාවලියනේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. එහෙනම් ඒක වැරදි. අපි අහන්නේ අසත්‍ය ප්‍රකාශය. හදයි බලමු ඊළඟ කාරණේ. ශ්වසනීය දහනයේ වැනි ක්‍රියාවලිය නිසා පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරෙන් ඉවත් කිරීමේ කාර්යය සිදුවන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. තව වැදගත් වායුගෝලයේ පිරිසුදු කරන්නේ ශාක. ඒ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. කාබන් ඩයොක්සයිඩ් ගන්න ඔක්සිජන් පරිසරයේ වායුගෝලයට උදාහරණයක්. ඒතර පරිසරය ශුද්ධ වෙනෝනේ නේද? පරිසරය පිරිසුදු වෙනවා. වායුගෝලය පිරිසුදු වෙනවා. ඉතින් ශාක කැපීම, ගස් කැපීම පරිසරය ගැන විශාල හානියක් කියන එක උගලන්ට ඒ කාරණෙන් තේරෙනවා. ඊට තුන්වෙනි කාරණේ විදිහට ජීවීන්ගේ පැවැත්මටම එන්ම දහණයට අවශ්‍ය ඔක්සිජන් නිදහස් කරන ප්‍රධානම ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. එතකොට මේ ක්‍රියාවලියත් ඉතා වැදගත් ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් මම දන්නවා උගලන්ට ගුරුරු කියලා දීලත් ඇති. ඔක්සිජන් හිඟ වුණොත් විනාඩියක්වත් ජීවත් වෙන්න බෑනේ. ඔය ජලයේ ගිලුණොත් මැරෙන්නේ ඒකයි. විනාඩියක්වත් අපිට ජීවත් වෙන්න බෑ. ගොඩබිම සත්තුන්ට ජීවත් වෙන්න බෑ විනාඩියක්වත් ඔක්සිජන් නැතුව. එසා මේ ඔක්සිජන් ඒ තරම් වටනවා. ඉතින් ওই ක්‍රියාවලියෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණය තමයි මේ පරිසරයට ওই ඔක්සිජන් මුදාහරින්නේ. අපි ඊළඟ කාරණෙත් බලමු. කාබන් චක්‍රය පවත්වාගෙන යාමට දායක වන ප්‍රධාන ක්‍රියාවලියක් වන්නේද ප්‍රභා සංශ්ලේෂණයයි. ඔව්. ඒකත් නිවැරදි පිළිතුරක්. කාබන් චක්‍රය ඔයගොල්ලෝ ජෛව ගෝලීය පාඩමේදී කරනවා. ඒකෙදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ බලන්නකො. පාසදාන් කරුණු ගැන අවධානය යොමු කරන්න. ඔබේ 40 වෙනි ප්‍රශ්නේ උන වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. 1. නිවස ඇතුළත බිත්ති මත තද පැහැති වර්ණ ආලේප කිරීම. හොඳයිද නරකයිද? ඔව්. තද පැහැති ආලෝක වර්ණ ආලේප කරාම ගෙට ආලෝකය අඩුයි. ඒ කියන්නේ සුදු වර්ණයේ තමයි අපි දන්නවා සුදු වර්ණයෙන් සියලුම වර්ණ පරාවර්තනය කළා හරිනවා. අපි තුමු නිල් පාට ගාල තිබුණොත් නිල් වර්ණයේ විතරයි උදාහරණේ. අපි දන්නවා ආලෝකයේ දින වර්ණ වලින් නිදහස් කරන්නේ ආලෝක වර්ණ හත රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියලා අපි කියනෝනේ. ඒකෙන් නිල් වර්ණය ආලේප කළා තිබුණොත් නිල් වර්ණයේ විතරයි පරාවර්තනය කළා හරිනේ. අනිත් වර්ණ උරා ගන්නවා. කළු වර්ණයක් තියෙනවා නම් අපි දන්න සියලුම වර්ණ අවශෝෂණය කරනවා. සුදු වර්ණයක් තියෙනවා නම් සියලුම වර්ණ උරා ගන්නේ නැහැ, පරාවර්තනය කළා හරිනවා. එතකොට ආලෝකය කාමරය ආලෝකමත් වෙනවා, ගෙව නිවස ආලෝකමත් වෙනවා. එතකොට අපි ආලේප කරන්න ඕනේ එහෙනම් සුදු වර්ණේ. එතකොට ඒක ඒ කාරණේ අපිට ගැළපෙන්නේ නැහැ නේද නිවසකට? දෙවෙනි කාරණේ සූර්ය පැනල වලින් විදුලිය ලබා ගැනීම. ඉතා වාසිදායකයි, විදුලිය වැය වෙන්නේ. එතකොට සූර්ය පැනලයක් සවි කරොත් සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ඔයගොල්ලෝ දන්නෝ සිලිකන් වලින් හදපු PN සන්ධියක් සහිත ස්ථානයක් තමයි තියෙන්නේ. සූර්ය ශක්තිය වැඩනම විදුලි විදුලි ධාරාවක් නිපද වෙනවා කියන එක මතක ඇති. ඉතාම සමහර පාඩක් ඉල්ල නැහෙනේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව වගේ පාඩමකදී කරනවා. එතකොට එකත් හොඳ ක්‍රියාවලියක්, සූර්ය පැනලයක්කින් විදුලිය ලබා ගැනීම. ඊළඟ කාරණේ කුඩා ජීව වායු ඒකකයක් නඩත්තු කිරීම. නිවසක නම් කුඩා ජීව වායු ඒකකයක් නඩත්තු කරාම වාසියක් තියෙනවා නේද? ඉතින් දැන් කුඩා වායු ඒකකයක් හදන්න ඕගොල්ලන්ට පහසුකම් තියෙනවා. කුණුවන එළවලු පළතුරු ඕගොල්ලෝ නිකම විසි කරනෝනේ. තනකොළ පිදුරු ඒ වගේ දේවල් පාච ගොම වගේ දේවල් යොදාගෙන අපිට ජීව වායු නිපදවන්න පුළුවන්. CH4 කියන එක නේද? ඒකෙන් අපිට ආහාර පිසකන අර ගෑස් සිලින්ඩරේට ගෑස් ගන්නවා වගේ LP ගෑස් ගන්නවා වගේම ගන්න පුළුවන් ජීව වායු නිපදව ගන්න පුළුවන්. කුඩා ජීව වායු එකකයක් නඩත්තු කරාම එතකොට වියදම් අඩු වෙනවා අපේ නිවසේ නේද? ඊළංකාරනේ අපජලයේ භෝග වගාවට යොදා ගැනීම. දැන් අපජලය කියලා කියන්නේ ඔය අපි ගෙදර නාන රෙදි හෝදන කොට වගේම ගෙදර වෙනත් කටයුතු වලදී සෝදා හරින වතුර භෝග වගාවට දැම්මොත් භෝග වගාව සාර්ථක වෙන්නේ. එතකොට පිරිසිදු ජලයම අවශ්‍ය වෙනවා. ඉතින් අපේ අහන ප්‍රශ්නේ බලන්න මෙම කරුණු අතරින් ස්වභාවික ශක්ති ප්‍රබව උපරිම ආකාරයෙන් භාවිතා කරමින් නිර්මාණය කරන ගෘහයක් සඳහා අවධානය යොමු කළ යුතු කරුණක් කරුණු වන්නේ මොනවද කියලා අහන්නේ. ඔකල දන්න සූර්ය පැනලේ වලින් විදුලිය ලබා ගැනීම එකක්, ඒ වගේම කුඩා ජීව වායු එකකයක් නිර්මාණය කිරීම එකක්. දැන් මේ වගේ ප්‍රශ්නයක් 40 වෙනි ප්‍රශ්නෙට අහන්න පුළුවන් පුතේ. නිව්ටන්ගේ චලිතය පිළිබඳව නියම තුනක් තියෙනවා. දෙවෙනි නියමයේ මතකද ඔයගොල්ලන්ට? නිව්ටන්ගේ චලිතය පිළිබඳ දෙවෙනි නියමයේ අපි සඳහන් කරන්නේ වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වේ. වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එතකොට ඒකෙන් ඔයගොල්ලෝ මතක ඇති ඔයගොල්ලෝ ගත්ත සමීකරණයක් F සමානයි MA කියලා. F කියන්නේ අසමතුලිත බලය, M කියන්නේ ස්කන්ධය, A කියන්නේ ත්වරණය. එතන මේ ආසිතව ගැටලුවක් ඔයගොල්ලන්ට ආවොත් මෙහෙමයි එන්නේ. කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයකට තප්පර වර්ගයට මීටර 2ක ත්වරණයක් ලබා දීම සඳහා අවශ්‍ය බලය කොපමණද කියලා. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සමීකරණේ භාවිත කරන F සමාන MA. එතකොට F තමයි හොයන්න ඕනි. එතකොට M කියන්නේ 10යි, වැඩි කිරීම 2. එතකොට බලය වනින්නේ නිව්ටන් වල නිසා දේ දෙක වැඩි කරාම 20යි නිව්ටන් කියලා ඔගොල්ලන්ට පිළිතුර හොයාගන්න පුළුවන්. ඉතින් දවිපති අද මම උත්සාහ කරා ඔගොල්ලන්ට විෂය කරුණු විසිරිච්ච විෂය කරුණු ටිකක් ලබා දෙන්න. ඔබ ඒ කරුණු හොඳින් අධ්‍යයනය කරන්න ඇතැයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබේ අපොස සාපෙල විභාගයට මේ ප්‍රශ්න කීපයක් ඇවිල්ලා නැත්තම් සියලුම ප්‍රශ්න ඔබට ලැබිලා ඔබ සාර්ථකව ඒ විභාගයට පිළිතුරු සපයයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබට සියලු දෙවියන්ගේ තෙරුවන් රකවරණේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මම මහින්ද සර්. බොහොමත්ම ස්තුතියි.
ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ මොනරාගල අධ්‍යාපන කලාපයේ මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.